නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට තමන්ගේ සිත තුළ ගුණාංග ශක්තිමන්ත කරන්න, සිත තුළ භාවනාමය ගුණාංග ශක්තිමන්ත කරන්න කැපවීමෙන් කටයුතු කරන පිරිසක්. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගන්නට ඕනේ ඒ හිත තුළ අපි දියුණු කරන ගුණාංග සියල්ලක්ම ශක්තිමන්ත වෙනකම් සමාධි, විපස්සනා ඥාන ආදී ගුණාංග සියල්ලක්ම ශක්තිමන්ත වෙනකම් මේ භාවනාව අඛණ්ඩව කරගෙන යන්න අපි අධිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. ඒ භාවනාවන් දියුණු කිරීමේදී ඉතාමත් වැදගත් කාරණාවක් අපේ බුදුරජාණන් වහන්සේ නිතර සිහි ගන්නවන ඉතාමත් වැදගත් කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශේෂ සූත්‍ර දේශනාවකුත් ඒ වෙනුවෙන්ම දේශනා කරලා තියෙනවා, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව වශයෙන්. ඒතකොට සිහිය කියන කාරණාව ජීවිතයකට ඉතාම වැදගත්, විශේෂයෙන් භවනා ජීවිතයකට, ධර්මකාමී ජීවිතයකට ඉතාම වැදගත් කාරණාවක්. ඒ සම්බන්ධව අද දවසේ අපි කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සිහිය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන වාගේ සූත්‍රවල දේශනා කරන හතර ආකාරයකින් දියුණු කරනවා නම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ජීවිතයකට ඉතාමත් වැදගත් කාරණාවක් තමයි මේ සිහිය කියන එක. අපේ සිහිය පිළිබඳව අවබෝධය වැඩි කරගන්න ඕනේ. සිහිය වැඩෙනවාද කියලා තේරුම් කරගන්නට ඕනේ. නොවැඩෙනවා නම් නොවැඩෙනවට හේතු තේරුම් කරගන්න ඕනේ. ඒ හේතු ටික අයින් කරලා සිහිය වැඩෙන පැත්තට අපි ඒ මතු කරගන්නට ඕනේ. ඊළඟට සිහිය දිගටම පුහුණු කරවා ගන්නට ඕනේ. සිහිය නොවැඩීමේ ආදීනවත් වටහා ගන්නට ඕනේ. ඉතින් ඒ විවිධ පැත්තෙන් සිහිය ගැන තොරතුරු හොයලා සිහිය දිනු කරන්න අධිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. ඉතින් යෝගාවචර ජීවිතයකට, භවනානු යෝගී ජීවිතයකට, ඒ වගේම අනාගතයේ සැනසෙන්න බලාපොරොත්තු වෙන ජීවිතයකට ඉතාම වැදගත් කාරණාවක් තමයි මේ සිහිය කියන කාරණාව. සිහිය කියනකොට සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයෙන් ගත්තොත් සිහිය කියනකොට අපේ යම් වරදක් වුණාම එහෙම කියනවනේ, ඔන්නාව මෙයාට මේ සිහිය නෑනේ, ඔන්න සිවුරක් අපි කොහෙද දාලා ගියා, එතන අමතක වුණා, නේ මේ සිහිය තිබුණ නෑනේ. ඔය වාගේ සිහිය කියන කාරණාව පොදුවේ භාවිත කරනවා. ඒකෙත් සත්‍යතාවයක් නැතුව නෙමෙයි. යම් කෙනෙක් කෝපයක් පාවිච්චි කරනකොට මේ කෝපය තැරලා කැඩෙනවා. තව කෙනෙක් කියන මේ සිහිය නෑනේ, ඔක රැක් ගන්න. ඒකෙත් සත්‍ය කාරණාවක් තියෙනවා. සිහිය තියෙනකොට අරක වැටෙන් යනවා නම් දැයෙනවා. සිහිය නැති හන්දයි ඒක වැටලා බිඳලා ගියේ. අන්න ඒ ස්වභාවයෙන් අපි ඕලාරිකව තේරුම් ගන්නවා මේ සිහිය කල්පනාවෙන් ඉන්නවා කියන එකයි මේ කියන්නේ. ඒ කල්පනාවෙන් ජීවිතේ හැම දෙයක්ම කල්පනාවෙන් ඉන්න මට්ටමට පත් වෙච්ච කෙනෙක්. ඒ සාමාන්‍යයෙන් එදිනදා භාවිත කරන සිහිය. නමුත් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන සිහියක නෙමෙයි සම්මා සතිය කියන එක. නිවන අරමුණු කරගෙන දියුණු කරගන්නා වූ සිහිය. ඒ සිහිය ශක්තිමන්ත වෙලා එන්නේ කුසල ආරම්මණයත් එක්ක. කුසල ආරම්මණයක් යම් කෙනෙක් දිගට දිගට පුහුණු වෙනවා නම්, භවනා ආරම්මණයක් යම් කෙනෙක් දිගට දිගට පුහුණු වෙනවා නම් සිහිය එන්නෙන් ප්‍රබල වෙනවා. අන්න එහෙම වැඩෙනවා. ප්‍රබල වෙලා තමයි සිහිය ශක්තිමන්ත භාවයටපත් වෙන්නේ. ඒත් මේ සිහිය එකපාරටම හැදිලා එකපාරටම සතිවන්ත කෙනෙක් හදන්න පුළුවන් ගතියක් නැහැ. ඒ සිහිය නෙමෙයි ලෝකයේ කිසිම දෙයක එහෙම නැහැ. කලාත්‍රකෙන් මහා බෝසතාණන් වහන්සේලා වගේ අයට පමණයි එහෙම වෙන්නේ. දැන් මහා බෝසතාණන් වහන්සේට නම් ඔන්න උප්පත්තිය ලැබලා මාස 5යි අඹ ගහ මුලදී ඔන්න ආනාපාන වැඩුව සිහිය හොඳට ප්‍රබල වුණා, සමාධි වුණා, ධ්‍යාන වුණා. ඒ අර සංසාරේ හොඳට පුහුණු වෙච්ච නිසා. එහෙම නැති හැම කෙනාම සිහිය දියුණු කරලා ක්‍රමක්‍රමයෙන් ප්‍රබල කරලා ශක්තිමන්ත කරන්න ඕනේ. ඉතින් එහෙම වැඩෙන ශක්තියකුයි මේ සිහිය කියලා කියන්නේ. තර මේක පාරම හැදලා එන්නේ අද පටන් ගන්නකොට සිහිය තියනවදවත් දැනෙන්නේ අපිට. නමුත් සිහිය ටික කාලයක් යනකොට දැනෙනවා, දැන් සිහිය ටිකක් තියෙනවා, හැබැයි සිහිය තාම නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා දැනෙනවා. තව කාලයක් යනකොට තමයි දැනෙන්නේ දැන් සිහිය ටිකක් වැඩෙනවායි කියලා. තව කාලයක් යනකොට තමයි දැනෙන්නේ දැන් සිහිය අඛණ්ඩ වෙන්න පුළුවන් කියලා. අන්න එතකොට තමයි සිහිය වැඩෙන්න පටන් ගන්න. සිහිය අඛණ්ඩ වෙන්න මට්ටමට ආවහමයි සිහිය වැඩෙන්න පටන් ගන්න. එතෙක් සිහිය දුබල අවස්ථාවක්. සිහිය අඛණ්ඩ මට්ටමට ආවම සිහිය වැඩෙන්න පටන් ගන්න. අන්නේ සිහිය තමයි ඉන්ද්‍රිය වශයෙන් වැඩෙනවා දැන්. ඒ ඉන්ද්‍රිය තමයි ළඟට කාලයක් යනකොට සිහිය නොකඩෙන මට්ටමට පත් වෙන්නේ. ඒ සිහිය තමයි බල වෙන්නේ. ඒතර මේක බලන්න අපි හිතනවට වඩා ගොඩාක් ගැඹුරු තැනක් මේ සිහිය කියන එක. අපි හිතන් ඉන්න පුළුවන් මට සිහිය තියෙනවා. මම මේක සිහියෙන් දැක්කා. මේක සිහියෙන් කතා කළා. මේක සිහියෙන් කළා කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒ සිහියත් මේ භාග්‍යතුන් වහන්සේ මේ පෙන්නුම් කරන සිහියත් අතර ලොකු පරතරයක් තියෙනවා. ඒත් එහෙමනම් තේරුම් ගන්න සිහිය කියන එක එහෙනම් ආරම්භ කරන්නේ අපි අඛණ්ඩව සිහිය පිහිටන්න පුළුවන් තැනට පටන් ගත්තාම. එතෙක් සිහිය පුහුණු වෙනවා කොහොමද සිහිය තියන්නේ කියලා. මේ පියවරක් අමාරුවෙන් තියෙනවා, ආය එකක් කැඩිලා යනවා, ආය පියවරක් තියෙනවා. හුස්ම රැල්ලක් අමාරුවෙන් තියෙනවා, ආය හුස්ම රැල්ලක් කැඩිලා යනවා, ආය එකක් තියෙනවා. ඒ වගේම තවත් ඉරියව්වක් අමාරුවෙන් බලනවා, එකක් දෙකක් කැඩිලා යනවා. මේ වෙලාවේ සිහිය වැඩෙන්නේ නැහැ. මේ වෙලාවේ සිහිය පවතින්නේ චූටි සයියක් විතර හැදිලා ඉන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඔන්න සිහිය අඛණ්ඩ මට්ටම දැන් හැදෙනවා. දැන් පුළුවන් හැම පේවරක්ම සිහියෙන් ඉන්න පුළුවන්. හැම වචනයක්ම සිහියෙන් කතා කරන්න පුළුවන්. හැම සිතුවිල්ලක්ම සිහියෙන් හිතන්න පුළුවන්. ඒ වගේ හැම කටවත්තක්ම සිහියෙන් කරන්න පුළුවන්. අන්න එතනයි සිහිය දියුණුව ආරම්භ කරන්නේ. එහෙම වුණාම පස්සේ සිහිය අඛණ්ඩයි දැන් වැඩෙන්න පටන් ගන්න. දැන් ඊට පස්සේ හොඳට ශක්තිමන්ත වෙලා නොකඩී හොඳට ප්‍රබල බවට පත් වෙනවා. අන්න සිහිය ඉන්ද්‍රිය සහ සිහිය බල. ඉන්ද්‍රිය වෙන්නේ අඛණ්ඩව වැඩෙන්න පටන් ගන්නකොට. බල වෙන්නේ කැඩෙන්නේ මොනම කෙලෙසියක් ආවත් මොන බාධකයක් ආවත් සිහිය කැඩෙන්නේ අන්න බලය. එහෙමනම් තේරුම් ගන්න අපේ සිහියෙන් අපි මේ ඉන්න තැන බලපුවාම කොච්චර සිහිය දියුණු කරලා දෙන්නේ, අපි කොතන දක්වා සිහිය දියුණු කළ යුතුද කියන කාරණාව තේරුම් කරගන්න. මේ කරුණ ටික මතක් කරනකොට කාටත් පැහැදිලි වෙයි. අපේ එහෙමනම් තව කොච්චර මේ භවනාවෙන් සිහිය ශක්තිමන්ත කරන්න ඕනද කියලා. ඒව ශක්තිමන්ත නොවේ අපි මේ ගැඹුරු දෙයක් බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ නැහැ. මාර්ගඵලයක් එහෙම ලැබෙනවයි කියලා හිතුවට ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙන්න නම් මේ විදිහට බුදුරජාන් වහන්සේ කියන විදිහට මේ සිහිය හොඳට වඩන්නට ඕනේ. දැන් සිහිය වැඩිීමේදී සිහිය ක්‍රම දෙකකින් වැඩෙන්නට ඕනේ. ඒ දෙකම වැඩනොත් තමයි එයාට මාර්ගඵල දක්වා යන්න පුළුවන් වෙන්නේ. එකක් තමයි සිහිය වැඩෙන්නට ඕනේ සම්මුති අරමුණ හරහා සිහිය වැඩෙන්නට ඕනේ. අපේ ස්වභාවික පියවි සිහියෙන් ඉන්නට ඕනේ සම්මුති අරමුණ හරහා. තමන් යමක් ගමනක් බිමනක් කටයුත්තක් කරනකොට සිහියෙන්, කතාවක් බහක් කරනකොට සිහියෙන්, සිතවිල්ලක් හිතනකොට සිහියෙන්. එතකොට වෙනත් අපේ ඒට අවශ්‍ය සම්මුති දෙයක් හිතනවා කතා කරනවා ඔක්කොම සිහියෙන්. ඒ කියන්නේ ඒ ඔක්කොම සම්මුතියෙන්. ඒ සිහිය නිවන් දකින්න බෑ. හැබැයි ඒ සිහියත් උදව් වෙනවා හිතේ ගුණාංග දියුණු කරන්න. ඒ සිහිය නිවන් දක්වන්න බෑ. නිවන් දක්වන්න ඊළඟට හුරු වෙන්නට ඕනේ විපස්සනා සිහියක්, පරමාර්ථ සිහියක්. පරමාර්ථය දකින්න පුළුවන් මනසත් එක්ක දියුණු සිහියක් හුරු වෙන්න ඕන. පරමාර්ථයේ මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු මෙව දකින්න පුළුවන් මානසිකත්වයකුත් එක්ක සිහිය හුරු වෙන්න ඕන. ඒතර සිහිය දෙආකාරයක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ අර සතර සතිපට්ඨානයක් පෙන්වන්නේ. ඒක තමයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා කියන්නේ. ඉතින් ඒක ඒ තව වෙනත් විස්තර ක්‍රමයකට. නමුත් පොදුවේ ගත්තොත් තේරුම් ගන්න සමත නැත්තම් සම්මුති අරමුණ හරහා සිහිය හොඳට පිළිටන්නට ඕන. පරමාර්ථ අරමුණ හරහා සිහිය හොඳට පිළිටන්නට ඕන. මෙන්න මේ දෙආකාරයෙන් සිහිය වැඩෙනවා නම් යම් කෙනෙකුගේ ඒ සිහියට පුළුවන් මනසක් නිවනට ගෙනියන්න. පුජ්‍යලයක් ගෙනියනවා නෙමෙයි. අපි හිතන් ඉන්නේ පුජ්‍යලයක් නිවන් දකින්නවා කියලා. එහෙම දකින්න කෙනෙක් නැහැ. මනසක් නිවන දක්වා පමුණුවන්නට පුළුවන්කමක් තියෙනවා සිහිය ඒ දෙආකාරයෙන් හොඳට පුහුණු වෙනවා නම්. එනිසා දෙආකාරයෙන් මොනතර ඒ මුල් ආකාරය අවශ්‍ය වෙන්නේ හිතේ එකඟ භාවයක් තිමන්ත වෙන්න. ඒ වගේම කරුණ හොඳට පැහැදිලි කරගන්න ඒක අවශ්‍ය වෙන්නේ. නමුත් පරමාර්ථ සිහිය අවශ්‍ය වෙන්නේ නුවණ ගැඹුරෙන් දියුණු කරලා ගන්න. තමන්ගේ ඒ නිවන් දකින්න අදාළ නුවණ ගැඹුරෙන් දියුණු කරන්නයි පරමාර්ථ සිහිය අවශ්‍ය වෙන්නේ. මේ දෙආකාරයෙන් හොඳට සිහිය වැඩුණා නම් තමයි නිවන දකින්න පුළුවන්. එහෙම නොවේ අපිට මෙහා මේ හිතන් ඉන්නවා මට දැන් නිවනක් ලැබෙයි, දැන් සෝවාන් වෙයි, සකදා. එහෙම ලැබෙන්නේ නැහැ. දැන් අපි සුදුසුකම් ලාභී නැතුව ලොකු තනතුරක් ගැන හිතනවා. අපි දැන් හිතනවා දැන් අපිට තියෙනවා රජේ වුණත් හොඳ තනාන්තර තියෙනවානේ. අපි හිතනවා දැන් ලොකු උසස් විභාගවලින් පාසලා ලබන්න ඕන තනතුර තියෙනවා. අපි හිතනවා අනේ සාමාන්‍ය පෙළ විභාගයක් පාසල හිතනවා දැන් නම් මට ඒ තනතුර ලැබෙයි කියලා. ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් උසස් පෙළ විභාගයේ පාසල හිතනවා දැන්වත් ලැබෙයිද කියලා. ඒත් ලැබෙන්නේ නැහැ. ඊළඟ විශ්වවිද්‍යාලයේ පාසල හිතනවා දැන්වත් ලැබෙයිද කියලා. ඒත් ලැබෙන්නේ නැහැ. ඊළඟට අවුරුදු ගානක් පොහුණු වෙලා ඉවර වෙලා හිතනවා දැන්වත් ලැබෙයිද කියලා. ඒත් ලැබෙන්නේ නැහැ. අන්න ඊළඟට තවත් ඊළඟ තැන විභාගයක් පාසල ශක්තිමන්ත වෙලා එනකොට අන්න ලැබෙනවා. අන්න ඒ වගේ තමයි මේ සතිය කියන එක හොඳට ගැඹුරෙන් ප්‍රබලලා එනකොට තමයි අර මාර්ගඵලයන් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි හිතුවට මේ එහෙම ලැබෙන එකක් නෙමෙයි. ඉතින් එහෙම ලැබෙන ඒවා තියෙනවා. ඒව ඇත්තව නෙමෙයි. ඇත්තව නම් බොහොම ගැඹුරෙන් අධ්‍යක්ෂින් සහිතව ලැබෙන ඒවා. දැන් එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේට මෙච්චර මේ දීර්ඝ සූත්‍ර විස්තර කර කර කියන්න ඕනකම නැහෙනේ. ඔය මහා සතිපට්ඨාන සූත්‍ර ආදී දේවල් ඔච්චර ගැඹුරෙන් ගැඹුරෙන් විස්තර කර කර කියන්න ඕනකමක් නැහැ. මේ සරලෙන් පුළුවන්කම තිබ්බනම් මේ ඊට වඩා ගොඩක් ගැඹුරු. ඒ නිසා මේ ගැඹුරට බහින්ද අපි ටිකෙන් ටික බහින්න ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක් අපි ඉස්කෝලේ යනකොට හොඩේ ඉඳන් ඉතින් ඉස්කෝලේ ගියාට ඉතින් අම්මා තාත්තගේ පොරේට තමයි ඉස්කෝලේ යන්නේ. ඉස්කෝලේ පන්තියේ 5 6 7 8ට ගියම තමයි තේරෙන්නේ මේ අධ්‍යාපනයක් මම හොඳට කරන්න ඕනේ කියලා. එනකට තේරෙන්නේ නැහැ මම හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එහාට තමයි අධ්‍යාපන හොඳින් කරගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි මේ සිහිය කියන එක මුලින් මේ ගුරුවරු කියන හින්දා ඉතින් ඔය ආසත්ති හින්දා කරගන්න කරගෙන යනවා. ගිහිල්ලා ගිහිල්ලා හොඳට අඛණ්ඩ භාවය හැදෙන්න හරියට පන්තියේ 7 8 වගේ තමයි. සිහිය දැන් හොඳට අඛණ්ඩයි දැන්. පන්තියේ 7 8 පාසනා වගේ තමයි. ඊළඟට ඒ සිහිය අඛණ්ඩ සිහිය දැන් දිගින් දිගට දිගින් දිගට හොඳට සමත්ත විපස්සනා වශයෙන් පුහුණු කරනකොට ඔන්න දැන් ටිකෙන් ටික ඒක සාමාන්‍ය පෙළ උසස් පෙළ පාසල යනවා වගේ ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට ගිහිල්ලා හොඳට දැන් විභාගත් පාසලා ඒ වගේම බාහිර පැකී රස්සාවේ අධ්‍යක්ෂින් ටිකත් හොඳට ලැබිලා දැන් හොඳට පරිණත කෙනෙක් වගේ අන්න ඒ තත්ත්වයටපත් වුණා වගේ තමයි සිහිය බලපත්තටපත් වෙන්නේ. සිහිය හොඳටම ප්‍රබල වෙලා දැන් වෙනස් වෙන්නේ මොන කාරණාවක් ආව සිහිය කැඩෙන්නේ. ඒක එහෙමනම් ඒ තත්ත්වයටපත් වෙන්න ටික කාලයක් යන්න පුළුවන්. එහෙම උනායි කියලා බය වෙන්න එපා. කැපවීමෙන් කරන්න. එහෙම කරනකොට අනිවාර්යෙන් යම් දවසක අපිට ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දැන් අපි අහලා තිනවා අපේ නාවෙනේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ කියනවා උන්වහන්සේ පොඩි කාලේ අවුරුදු 18 19 20 කාලේ භාවනා කරනවා, පොතපත පාඩම් කරනවා, හැම පේවරක්ම සිහියලු. ගමන බිමන කතා බහ හැම තැනම සිහියලු. බලන්න. අන්න ඒක තමයි මේ අපි අරඹර කිව්වේ මේ මුලින් වැඩෙන සිහියත් නේ. උන්වහන්සේට ඒ සිහිය තිබ්බයි කියලා උන්වහන්සේ පරිපූර්ණ කෙනෙක් වෙලා හිටියේ නැහැ ඒ වෙලාවේ. හැබැයි අඛණ්ඩ සිහිය තිබුණා. ඒ සිහියම තමයි කාලයක් යනකොට උන්වහන්සේ තවත් ගැඹුරට සමාධියට සමාධි අධ්‍යක්ෂින් ගැඹුරු අධ්‍යක්ෂින් ඊටක ධර්මයේ පිළිබඳව ගැඹුරු දේවල් ඔක්කොටම හිත අරන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේට ජන සමාජයේ මහා ප්‍රබල කෙනෙක් බවට පත්කලේ අර සිහියම තමයි. ඒතර එහෙමනම් එදා සිහිය අඛණ්ඩ උනායි කියලා උන්වහන්සේගේ සිහිය පරිපූර්ණ වුණේ නැහැ. අන්න ඒ වගේ කෙන තේරුම් ගන්න මම මේ සමහර හිතන්න පුළුවන් මම එහෙම අඛණ්ඩ සිහිය තියෙද්දින් ඇයි සිහිය වැඩිලා නැත්තේ කියලා. වැඩිලා නැතුව නෙමෙයි. එතන තමයි සිහිය අඛණ්ඩ වෙඩෙන්න පටන් ගන්න. එතන තමයි සිහිය මුල. ඒ සිහිය තමයි ක්‍රමක්‍රමයෙන් දිගට දිගට වෙඩෙන්න පටන් ගන්න. ඊට පස්සේ වෙඩෙන්න පටන් ගන්නවා දිගට. වැඩිලා 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 මොනවාන්ත බල බවට පත් වෙනවා. දැන් ගහක් වුණත් එහෙමනේ කුඩා කාලේ ඉතින් අපි හිටෙව්වට ගහ හිටවුවට වැඩෙන්නේ නැහැ නේ. ඔය චෝට් 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 ඔය අවුරුදු දෙක තුනක් මුල් ඇද ගන්නවා. ඔය ලියල වේලනවා ලියලනවා ආය හොම් තියෙන්නේ. ඔහම තියලා තියලා ගහ ස්ථාවර බඩපත් වෙන්නේ අවුරුදු 4ක් 5ක් ගියාම ඔන්න අඩි 7-8ක් උඩට ගිහිල්ලා දැන් තමයි ගහ එක දිහට වැඩෙන්න පටන් ගන්න. ඒ වගේ තමයි මේ සිහිය කියන එකත් ක්‍රමක්‍රමයෙන් තමයි වැඩෙන්න පටන් ගන්න. අඛණ්ඩ වැඩෙන්න පටන් ගන්න එක ඉතාම වැදගත්. ඒ නිසා මේ සිහිය තමන්ගේ ස්වභාවය තේරුම් ගන්න, තමන් ඉන්න තැන තේරුම් ගන්න, ඊළඟට එහෙමනම් මේක මට තව හොඳට දියුණු කරන්න ඕනේ කියන අදිෂ්ඨානය හිත තුළ හදාගන්න. එතකොට පැහැදිලි වෙනවා අපිට එහෙමනම් භවනාවක් කරායි කියන එකම නෙමෙයි වැදගත් වෙන්නේ. භවනාවක් කරා කියන එක ප්‍රයෝජනවත් වෙනවා ඒක සංසාරයට හරිය. නමුත් දක්ෂ කෙනෙක් වෙන්නම් මෙන්න මේ විදිහට තමන් ඒ සිහිය ඉස්සරහට ගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොටයි දක්ෂ කෙනෙක් වෙන්නේ කාලයත් එක්ක. එහෙම නොවුනොත් එහෙම ඒ කෙනාගේ දක්ෂභාවය මතුවෙලා ඉන්නේ නැහැ. තමන්ගේ යට තියෙන්න පුළුවන් සංසාරයේ දක්ෂ දේවල් ඒවා මතුවෙලා ඉන්නේ නැහැ. මතුවෙන්නේ නැත්තේ සිහියම අපි ඉස්සරහට ගන්න නැති යන්න. ඒක ඉස්සරහට ගන්න ඕනේ. අපි ගත්තාමයි ජීවිතේ කොට බබලෙන්න පටන් ගන්න. ඒ නිසා අපේ හැම පියවරකම හැම සිතුවිල්ලකම හැම කටයුත්තකම මේ සිහිය යොදලා ඉන්න පුළුවන් ගතියට ඉස්සෙල්ලා මුල් ඉලක්කය අපි තියා ගන්නට ඕන. ඒක ඉබේන්නේ හුරු වෙන්න ඕන. දැන් හොඳට අත්හදා බලන්න අද දවසේ අපි ගොඩාක් හුරු වෙලා බලන්න එක දවසක් හෙට දවසේ ගොඩාක් ලේසි හුරු නොවුනොත් කරන්න බෑ. ඒ වගේ හුරු වෙන්න ඕනේ. මේක හොඳට හුරු වුණාම තමයි ඊළඟ දවසේ අපිට මේක තව ටිකක් ශක්තිමත්ව කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ දවසේ ඊටත් වඩා ශක්තිමත්ව කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ඔහෙ දවසක ගත කරනවා පරියන්කෙන් හරි මොන හරි දෙයක් කරලා ගත කරනවා. සක්මණිදිත්ව මොන හරි දෙයක් කරලා ගත කරනවා. දවස ගත කරනවා. මේ සතියත් භවනාවත් එක්ක කොහොම හරි ගත වෙනවා. එහෙම ගියාට මේකේ ලොකු බලයකට ගන්න බෑ. භවනාව නම් ලොකු බලයකට ගන්න බෑ. කරනවා තමයි අපි සමහරට කරනවා චුට්ටි චුට්ටි හරි නොවැඩෙනවත් නෙමෙයි. නමුත්තර අපි අවබෝධයෙන් නොකරන හින්දා ලොකු බලයකට ගන්න බෑ. අවබෝධයෙන් කරන කෙනාට ලොකු බලයකට ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කරන දේ අවබෝධයෙන් කරන්න ඕන. හරියට ඉස්කෝලේ යන දේ අපි අවබෝධයෙන් කළොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේ භවනා කෙනෙක්ත් අපි අවබෝධයෙන් කරොත් ලොකු දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි චුට්ටක් කරලා ඔන්න මේ මාර්ගඵලයක් ලැබුණායි හරි හිතාගෙන ඔහේ කාලගත වෙනවා. මොන හරි දෘෂ්ටියකට අහුවෙලා ඔහේ කාලගත වෙනවා. ඒකෙන් වෙන්නේ අපිටත් පාඩුවක්, සාසනයටත් පාඩුවක්. අපි හරියට වැඩිලත් නැති හින්දා අපේ නුවණ අවදි වෙන්නේ නැහැ. සාසනයට ගොඩක් ප්‍රයෝජනයක් නැහැ අපිට ඒ දක්ෂකම නැන්නේ නැති හින්දා. ඒ හින්දා උනන්දුවෙන් කොහොම හරි මේ අඛණ්ඩව යටත් පිරිසෙන් අඛණ්ඩව සිහියෙන් ඉන්න පුළුවන් තරමට හරි ගන්න මනස. ඒතරන් මේ தත්ත්වයට ගත්තොත් යෝගාවචර ජීවිතයේ ලොකු ශක්තියක් ගන්න පුළුවන්. විපස්සනා ඥානවල එහෙම කියවෙන්නේ අඛණ්ඩ සිහිය පිළිටෙනවා ආයෝදේ වය හරි කරනකොට කියන්නේ අන්න ඒ වගේ ඒ අඛණ්ඩව සිහිය අනිවාර්යෙන් ඉස්සරහට හැදිලා එනවා. ඒක ඉබේ නෑ හැබැයි කරලා කරලා තමයි මතු කරලා ගන්නට ඕනේ. ඒ නිසා තමයි උත්සාහවත් වෙන්න කොහොම හරි මේ අපි සිහිය කියන එක අඛණ්ඩව මතු කරනවා. ඒකට මම මේ පරියන්කම ඕනේ නෑ. ඉදලා ගත්තනම් ඉදලා සිහියෙන් කරන්න. ඒ වගේම කොස්ස ගත්තනම් කොත්ස සිහියෙන් කරන්න. පියවර ගත්තනම් පියවර සිහියෙන් කරන්න. ඔය වගේ හැම දෙයකට මේක එක්කව කරන්න. එතකොටයි මේක සිහිය අවදිලා එන්නේ. එහෙම නැත්නම් මේ අපි මේක ඉබේ හැදිලායි කියලා බලන් හිටියට එන්නේ නැහැ. එහෙම තැනට සිහිය පුරුදු වෙන්නට ඕනේ. සිහිය පුරුදු වුණාම ශක්තිමන්ත පිළිවෙලට ගොඩනගා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට පැහැදිලි වෙනවනේ එහෙමනම් මේ සිහිය කියන එකත් ඒක තව කරුණු බොහෝමයක් තියෙනවා. ඉතින් ඔය අපි ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදි වශයෙන් තැන්වල කියනවනේ. ඒතර ඒ වගේ අර බල වශයෙන් පෙන්නන්නේ අර වැඩිච්ච අවස්ථාව තමයි. දෙයට වැඩිලා ඇකඩෙන්නේ මොන හේතුවක්වත්. ඒ බොජ්ජංගේ වශයෙන් උත් අවස්ථා තුනම තියෙනවා. බොජ්ජංගේ වශයෙන් පුහුණු වෙන අවස්ථාව, වැඩෙන අවස්ථාව, වැඩිච්ච අවස්ථාව. පුහුණු වෙන අවස්ථාව අර අපි ඔට්ටු වෙනවා. බොජ්ජංගේ වඩන්න දැන් සිහිය වඩන්න ඔට්ටු වෙනවා, කැඩෙනවා, ආයෙ චුට්ටක් හැදෙනවා, ආයෙ කැඩෙනවා. ඒක කියන පුහුණු වෙන අවස්ථාව. ඊළඟට වැඩෙන අවස්ථාව කියනවා දැන් වඩන්න පුළුවන් අඛණ්ඩව. සිහිය අඛණ්ඩව ඉන්න පුළුවන් වඩන්න පුළුවන් අන්න ඒක වැඩෙන අවස්ථා. ඊළඟට හොඳට මිස්ථාවර වෙනවා සිහිය අන්න වැඩිච්ච අවස්ථා. බොජ්ජංග හොඳට වැඩිච්ච අවස්ථා අන්න ඒ වගේ සිහිය පුහුණුන වෙලාවේ කැඩෙනවා. ඒ කාරණාව ඒ සිහිය විතරක් නෙමෙයි කොයි දෙයකටත් පැලැටියක් වුණත් බලන්නකො පොන්චි කාලේ ඉතින් නිතරම අවුවක් වැඩනකොට දුබළු වෙන්න බලනවා වතුර ටිකක් දාපු අය නැගි හිටනවා. ඔහොම වෙවි තිබිලා තිබිලා කාලයක් ගියාම ඔන්න ශක්තිමන්ත වෙලා මුල් ටික හොඳට ගිලා බහැලා අන්න ඒ වගේ මේ සිහිය කියන එකත් මුලදෙතෙන් ඉක්මනින් කැඩෙනවා චුට්ටක් කරනවා අය කැඩෙනවා චුට්ටක් කරනවා අය කැඩෙනවා. ඒක එහෙම තමයි පොහොන වෙන කාලයකට කියන්නේ. ඊළඟට පොහොනු වුව දැන් හොඳට ශක්තිමන්ත උනම් පස්සේ දැන් ඔන්න පොහොනු හොඳට වැඩෙන කාලේ දැන් දිනන කාලේ ඊළඟට හොඳට වැඩි ලෙවල්ල ශක්තිමන්ත භාවයට පත් වෙනවා. මොන බොජ්ජංගේ ප්‍රබල අවස්ථාව, ඉන්ද්‍රියංගේ ප්‍රබල අවස්ථාව ඒ අවස්ථාව තමයි මාර්ගඵලයකට පච්චරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර අපේ හිතන විදිහේ මේ පුංචි අවස්ථාවක් මාර්ගඵලයට පත් වෙන්න බෑ. අපි චුට්ටක් පියවර 100න් 100න් ඉන්නකොට විතර මාර්ගඵලයක් ගන්න බෑ. චුට්ටක් වැඩි වැඩි වී තිබ්බයි කියලා මාර්ගඵලයක් ගන්න බෑ. ඒව ගන්නම් අර හොඳට වැඩිච්ච ගැඹුරු තැනට පත්වලා තියෙන නිසා අපි අදිස්ථාන කරගන්න කොහොම හරි මේ ගැඹුරට මේ සිහිය මතු කරගන්නවා. ගැඹුරු අධ්‍යක්ෂින් ටිකක් මතු කරගන්නවා කියලා අදිස්ථාන කරගන්න. ඊළඟට ශ්‍රද්ධාව කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියන එක ගැන අපි ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ශ්‍රද්ධාව කියන එක කොහොම එකක්ද? ඒ ශ්‍රද්ධාව කියන්නේ කොච්චර ප්‍රමාණයක් අපිට තියෙනවද? ශ්‍රද්ධාව තියෙන එක තව වැඩි දියුණු කරගන්නේ කොහොමද? ඒ ශ්‍රද්ධාව කෙනෙක් වැඩි දියුණු වුණාම වෙන ස්වභාවය. ශ්‍රද්ධාව තියෙනකොට ඒ දේ පිළිගන්නවා. ඒ දේ අනුගමනය කරනවා. ඒ ශ්‍රද්ධාවේ මුල් ආරම්භය. හැබැයි ඒ ශ්‍රද්ධාව මදි ගැඹුරට යන්න. එතන ආරම්භක ශ්‍රද්ධාවක් පමණයි. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව අපි තව ශ්‍රද්ධා චෛසිකය ප්‍රබල වෙන්න ඕනේ. හිතේ වැඩෙන චෛසිකයක් තමයි මේ ශ්‍රද්ධා චෛසිකය. ටිකක් කල් යනකොට හොඳ ශ්‍රද්ධාවක්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝරත්නයේ පිළිබඳව, වැඩිහිටියන් පිළිබඳව සද්ධාාවක්. අනට සද්ධාව ටිකක් වැඩිලා. ඊළඟට සද්ධාව නොසලී පවතින හොඳට අඛණ්ඩව දිගටම. අන්න සද්ධා හොඳටම වැඩිච්ච අවස්ථාව. ඒ සද්ධාව කියන චෛසිකය එහෙමනම් එන්නෙන්ද ප්‍රබල වෙන චෛසිකයක්. එතන මේ ශ්‍රද්ධාව කියනකොට ශ්‍රද්ධාව ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශ්‍රද්ධාව ඥානාන්විතව පිළිහිටනවා. එකක් ශ්‍රද්ධාව විතරක් පිළිහිටනවා. නුවණැච්ච ලොකුවට පිළිහිටන්නේ නැහැ. මේ ක්‍රම දෙකෙන්ම ශ්‍රද්ධාව පිළිහිටන්න පුළුවන්. දැන් සමහර දායක අය හරි ස්වාමීන් වහන්සේලා අධික ශ්‍රද්ධාවෙන් වැඩ කරනවා. හැබැයි නුවණ භාවිතා වෙනවා ආඩුයි. නමුත් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ ශ්‍රද්ධාව යම් දවසකදී ජීවිතයේ අතහැරලා හොඳ අරමුණක් ගන්න උදව් වෙනවා. ඒ නිසා මේ ජීවිතයේ මාර්ගඵල නොලබුණාට සංසාරයේට ඒ ශ්‍රද්ධාවත් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි ශ්‍රද්ධාව නුවණත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනකොට ඊට වඩා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිවන දක්වාම ගෙනියන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාව ඉතාම වැදගත්. ඒ ශ්‍රද්ධාව මනසේ පිහිටින චෛසිකයක්, ගුණාංගයක්. දැන් මනස ගත්තාම මනස ඇතුලේ ගුණාංග 52ක් තියෙනවා. ඒක 52ට කියනවා චෛතසිකය කියලා. ඒ 52 කියන්නේ ගුණාංග 52ක් හිත ඇතුලේ තියෙන. දැන් අපි ගත්තෝ කොළයක් කරන් කුඩු කරලා බැලුවොත් මේ කුඩු වර්ග එකක් නෙමෙයි තියෙන්නේ. අපි හිතන්නේ එකයි කියලා. නමුත් මේක වර්ග වෙන් කරොත් වර්ග 100ක් තියෙනවා. ලේ ටිකක් ලේ බින්දුවක් කරන් බැලුවොත් එක වර්ගයක් නෙමෙයි තියෙන්නේ. එක ලේ බින්දුව ඇතුලේ මේ ලේ බින්දුවට අදාළ ගුණාංග 100ක් තියෙනවා. අන්න ඒ වගේ තමයි හිත එක හිතුවිල්ලක් ගත්තාම සිතට අදාළ ගුණාංග 52ක් තියෙනවා. ඒ 52 තමයි මේ චෛසික කියලා කියන්නේ. ඒතර 52න් එක ගුණාංගයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර මේ එක එක චෛසිකයන්ගෙන් එක එක කෘත්‍යයන් තියෙනවා. එතන මේ ශ්‍රද්ධා චෛසිකියත් මේ හිතේ ඇතුලේ කරන කෘත්‍යයක් තියෙනවා. අපි හිතන්නේ මේ නිකාම නිකම් පවතින එකක් මේ ශ්‍රද්ධාව ඉෂ්ටර අවශ්‍ය නැහැ කියලා අපි හිතන්නේ. නමුත් එහෙම නෙමෙයි. ඊට වඩා විශාල දෙයක් මෙයා කරනවා. ලොකු කෘත්‍යයක් කරනවා. ශ්‍රද්ධාව කියන එක නා මුල්ම කරන දේ චෛසිකයේ ඒ හිතේ ශ්‍රද්ධාව චෛසිකයේ ප්‍රබල වෙච්ච ගම චෛසික ටිකව තුල තියෙන කෙලිටි ධර්මතා ටික අයින් කරනවා. සුද්ධ කරනවා. හරියට ගත්තොත් වතුරක වගේ. වතුරක තියෙනවා මණ්ඩි ටික මිදෙන්න අරනවා. වතුර දෙ පිරිසිදු වතුරක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ශ්‍රද්ධාව ප්‍රබල වෙච්ච ගමන් හිත පවිත්‍ර භාවයට පත් වෙනවා. తాවකාලික සිද්ධියක් වුණාට මේ චෛසිකයේ ප්‍රබල වෙච්ච ගමන් හිත පිරිසිදු භාවයට පත් වෙනවා. චෛසිකයෙන් කරන දේ ශ්‍රද්ධා චෛසික දැන් එක එක අපි කියනවනේ දැන් වතුරට ඔක්සිජන් එක්ක වුණා වතුර පිරිසිදු වෙනවා. ඒ වගේ තමයි හිතට තියෙන ඔක්සිජන් ශක්තිය තමයි මේ ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව ප්‍රබල වෙන්න හිතේ පවිත්‍ර භාවය වැඩි කරනවා. ඔන්න දැන් ශ්‍රද්ධා චෛසිකයෙන් කරන ප්‍රධානම කෘත්‍යයන් තේරුම් ගන්න හිත පවිත්‍ර භාවයට පත් කරනවා. තාවකාලික වෙන්න පුළුවන්. නීවරණයන් ඈඩ් කරලා දීලා හිත පවිත්‍ර භාවයට පත් කරනවා. ඉතින් පවිත්‍ර වෙන්න හිත මොකද වෙන්නේ? ආලෝකමත් වෙනවා. පවිත්‍ර වෙන්න හිත හොඳ ආලෝකමත් වෙනවා. ශ්‍රද්ධා චෛසිකයට පුළුවන් හිත ආලෝක හදලා දෙන්න. ශ්‍රද්ධා චෛසිකය ප්‍රබල වෙන්න බුද්ධ ධම්ම සංඝ හරි යමක් ඒ පිළිබඳව ශ්‍රද්ධාව ප්‍රබල වෙන්න ඒ චෛසිකය හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ශක්තිය වැඩි කරනවා. චෛසිකවල බලවත් වෙනවා. ඒ බලවත් වෙනකොට ආලෝක උපදිනවා. ආලෝක උපදිනකොට හිතේ සමාධිය හතර දෙනවා. අන්න ශ්‍රද්ධා චෛසිකය කරන ප්‍රබල කෘත්‍යය. ඒ නිසා මේ ශ්‍රද්ධා චෛසිකය ඉතාම වැදගත් චෛසිකයක් බුදුරජාන් වහන්සේ අනුගමනය කරන ජීවිතයකට. එතකොට පැහැදිලි වෙනවා එහෙමනම් ශ්‍රද්ධාව කියන එක ජීවිතයට ඉතාම වැදගත් කාරණාවක්. කාටත් ප්‍රයෝජනවත්. නමුත් විශේෂයෙන්ම ධර්මය අනුගමනය කරන ජීවිතයකට ශ්‍රද්ධාව කියන එක ඉතාම වැදගත්. දැන් මේ පිරිස අහලා තියෙනවා අනාථපිණ්ඩික සිටුතුමා. එතුමාගේ මේ නැගෙනහිර නිවසට ගිය වෙලාවේ බුදුරජාන් වහන්සේ සහ මහා සංඝරත්නය උදෙසා දානයක් පිළියෙල කරනවා. ඒ වෙලාවේ විස්තර දැනගත්තා. මොකටද මෙදානේ හදන්නේ, කාරණේ මොකද්ද කියලා. ශ්‍රද්ධාව උතුරලා යන්න පටන් ගත්තා. දැම්මම කැලේට යන්න භාගතුන් වහන්සේ ආගෙන කිව්වා, දැන් යන්න එපා අපි, හෙට යන්, හෙට හම්බ වෙනවනේ. නමුත් ඒ කාරණා උන් දැන් උඩු මහන්තලාවට ගිහිල්ලා මේකම කල්පනා කරන බුදුරජාණන් වහන්සේ ගැනම කල්පනා කරන. මෙන්න මෙහෙම කල්පනා කර කර ඉන්නකොට අර ශ්‍රද්ධාව ප්‍රබල වුණා. පැයක් දෙකක් තුනක් මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොටම ශ්‍රද්ධාව චෛසික ප්‍රබලලා ඇවිල්ලා එතුමාට රාත්‍රිය කාල දවල් වගුණා. අන්න බලන්න චෛසික කරපු දේ, ශ්‍රද්ධාව චෛසික කරපු දේ තමන්ගේ මනස ඉස්සල්ලා මේ ආලෝකයේ තිබුණේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන හිතලා දැන් ආලෝකමත් වෙලා ඔක්කොම එළිය වැටලා. දැන් හැබැයි තාම අඳුර පහලට බැහැලා මේ අඳුරේ ගිය බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ඉතින් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශ කරලා වන්දනමාන කරලා බණපදයක් ඇහුවා. හිත පිරිසුදු වෙලාව හොඳට මේක උරා ගත්තා. සෝහාන් වෙන්නත් ලැබුණා. ශ්‍රද්ධා චෛසිකේ ප්‍රබල වෙලා ශ්‍රද්ධාව උතුරලා ගිය වෙලාවට ධර්මය හොඳට කාවදිනවා. ශ්‍රද්ධාව දුබල වෙලාවට කාවදින්නේ නැහැ, කියන දේ කාවදින්නේ නැහැ. අනේ නිසා මේ චෛසිකේ ඉතාම වැදගත් දහමක් කාවද්දවා ගන්න, සමාධියක් උපදවා ගන්න. ඒ වගේම භවනානුයෝගී ජීවිතේ ඉතාම වැදගත් කාරණාවක් තමයි මේ ශ්‍රද්ධා චෛසිකය. ශ්‍රද්ධා චෛසිකය ඉතාම අත්‍යවශ්‍ය එකක් බව තේරුම් කරගන්න, තමන්ගේ කොච්චර වැඩිලා තියෙනවද කියන එකත් තේරුම් කරගන්න, ඉදිරියට කොච්චර දියුණු කළ යුතුද කියන එකත් තේරුම් කරලා ගන්න. එතකොට ශ්‍රද්ධා චෛසිකය අපි අර කිව්වා වගේ සති චෛසිකය වගේම තමයි මේක හිමින් හිමින් තමයි වැඩෙන්නේ, එක පාට වැඩෙන්නේ නැහැ. සමහරට සංසාරයේ පුහුණු කරලා තිබ්බු කෙනෙකුට එක පාට වැඩලා ඉන්න පුළුවන්. නමුත් චෛසිකයක් වගේ බලවත් වෙලා පිහිටන්නේ හිමින් හිමින් තමයි. අද දැන් අපේ ශ්‍රද්ධාව උපදින අරමුණ හිතනවා, බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා, නැවත නැවත හිතනවා. ඔහොම හිතේතා ඉන්නකොට ඔන්න ලොකු සතුටක් ඇති වෙනවා, හිතාගන්න බැරි සතුටක් ඇති වෙනවා. ඒ තමයි අර ශ්‍රද්ධා චෛසිකය. ඉතින් අපිට ওই මුල් කාලවල මතක් වෙනවා සමහර ලාට ඉතින් අපිත් භවනා කරන්න ඔට් වෙනවා. අනේ ඉතින් කිසිම සහනයක් නැහැ භවනාක්. ඉතින් මුල් කාලවල ඔබ සමහර ලාට ඉතින් තමාරු සිත් වීඩියෝ වලින් මේක හිර වෙලා ඒ වෙලාවට වෙන කරගන්න දෙයක් නැහැ. චෛත්‍ය ගාවට බෝධිය ගාවට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ගැන කියවනවා තමන් දන්න වචන වලින්. ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සාරා සංකේ කල්ප ලස්ස ගණන් පාරමී ගුණ දහම් පූර්ණ කළේ අපි වගේ අසරණ අයට පිහිට වෙන්නේ. ඉතින් ඔබ වහන්සේගේ ඒ අනන්ත පරිමාණ පාරමී බලයට අපේ নমස්කාරය වේවා. අනන්ත පරිමාණ පාරමී ගුණයට අපේ নমස්කාරය වේවා. ඉතින් මේ වාගේ උන්වහන්සේ තෙම විඳපු දුක් ගැහැට සාසනික සේවාව අවුරුදු 45ක් මුළුල්ලේ ඒ කරපු සේවාව ඔබ පිළිබඳව ශ්‍රද්ධාවෙන් කියවනවා. ඉතින් අර වෙන දෙයක් කරගන්න බැරි හන්ද. පුදුමේ කියන්නේ විනාඩි 10ක් 15ක් යනකොට තිබුණ අපහසුකම අත්හැරලා ගිහින් ඇස් වලින් කඳුළුත් එන්න පටන් ගන්නවා ශ්‍රද්ධාව නිසා. ගිහින් පරියන්ක වාඩුණා අර ඔක්කොම අමතක කළා කියලා හිතාගන්නත් බැහැ අහසෙ ඉන්නවා වගේ. මොකද්ද කියලා හිතාගන්න බැහැ. ඉතින් ඒ වෙලාවේ හිතන් ඉන්නේ මේ බුදුගුණ කියපු හන්ද මේක දෙවි කෙනෙක්වත් දැකලා වුණාද දන්නේ නැහැ. ඔවගේ තමයි ඒ කාලේ හිතෙන්නේ අපිට. ඉතින් අපි අත්දකින්නේ නැහැ. නමුත් පසු කාලෙනුව තේරෙනවා මේ ශ්‍රද්ධා චෛසිකය මේ කරලා දුන්නේ. නොදැනම වුණත් අපි කරලා තියෙන හරි දේ. ඒ වෙලාවේ ආයෙ වෙලාවට අවශ්‍ය දේ කරලා තියෙන නොදැනවත් උනාට ගිහින් බුදුගුණ ටිකක් කියෙව්වා. අර හිතේ තිබුණ තද ගතිය හිර වෙච්ච ඔක්කොම ගැලවිලා ගියා. සෙම්පලි බෝධක්කම අයින් වෙලා ගියා. මනස සැහැල්ලු වුණා. අන්න ශ්‍රද්ධා චෛසිකය කරගන්න දේ. ඒ වගේ මේ ශ්‍රද්ධා චෛසිකයට පුළුවන් ජීවිතයක් වෙනස් කරලා දෙන්න. අනිත් චෛසිකයන්ට වගේම ශ්‍රද්ධා චෛසිකයට පුළුවන් ජීවිතයක් වෙනස් කරලා දෙන්න. දැන් ඔය කියන්නේ සෝහන් වෙනකොට ශ්‍රද්ධානුසාරි ධම්මානුසාරි කියලා කියන්නේ නොක තමයි. ශ්‍රද්ධාවට පුළුවන් සෝහන් මාර්ගඵලය දක්වාම එක් කියන්නේ. ඒ නිසාවෙන් මේ ශ්‍රද්ධා චෛසිකය හොඳ චෛසිකයක් අපි ඕනෑකමෙන් දිනු කරන්න ඕනේ. වැඩියෙන් දිනු කරලා බලන්න. සමහර පුළුවන් වෙලාවල් වලදී වැඩියෙන් බුදුගුණ පාඩ ඔය කියවලා බලන්න. ඒක සමන්ටම මේකේ අවශ්‍යකම හොඳට වැටහෙයි වෙනස දැක්කහම. එහෙම නැත්නම් ඉතින් අපි අර හැමදාම ඉතින් පරියන්කෙත් ඉතින් හැමදාම වාඩි වෙලා ඉඳී හැමදාම භවනාවක් කරයි. නමුත් ගැඹුරු අත්දැකීමක් අපිට ලබන්න ලැබෙන්නේ නැහැ. ගැඹුරු අත්දැකීමක් ලබන්න මේ කියනේ වත්තදා බලන්න ඕන. තව සද්දකක් ඉතා ප්‍රබල සද්ධාාවක් පුහුණු කරලා බලන අන්න ඒ වගේ ක්‍රමවලින් අත්දැක බලන්න. ඒතර ගැඹුරු සමාධිය අනිවාර්යයෙන්ම අතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පරියන්කිතා පහසෙන් කරන්න පුළුවන්කමක් ලැබෙන නිසා ශ්‍රද්ධා චෛසිකේ ඉතාම වැදගත් එකක්. එතකොට අපේ ගුරු ස්වාමීන් වහන්සේලා එතකොට නාවින ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට පේනවා කඩවැද්දේ ස්වාමීන් වහන්සේත් අපිට පේනවා ඒ කාලේ මේ දෙන්නම වැඩිපුරක් වඩන්නේ බුදුගුණ භාවනා. කඩවැද්දේ ස්වාමීන් වහන්සේ නිතර බුදුගුණ පාඩ කියවනවා අපිට ඇහෙනවා එළියටත් ඇහෙනවා. නාවින ස්වාමීන් වහන්සේ නවගුණ අයලක් අතේ තියා නිතර යද්දින් යද්දින් නිකන් යන්නේ වාහනයක බුදුගුණයක් වඩනවා. ඉතින් අපිට අර මුල් කාලේ තින් අද්දකින් නැහැ. නීවරණ ටිකක් තියෙනවා. ඒ නිසා මේව පිළිබඳ සැකමත් වෙනවා. ඒ ස්වාමීන් මේ බුදුගුණ වඩ වඩායි ඊට වඩා හොඳ බහන් බුදු දේශනා තුල තියෙනවා. ඒක ගොඩක් වඩනවා ඊට වඩා. ඇයි මෙච්චර මේ බුදුගුණ වඩ වඩා ඉන්නේ කියලා තින් අපිට හිතක් වෙනවා. එතකොට ටික දවසක් යනකොට හිතුණා නෑ මේක එහෙම හිතන්න හොඳ නෑ. මේක අපිත් අත්හදා බලන්න මොකද්ද මේකින් වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ දෙකට නිකන් ඉන්නලාට බුදුගුණයක් කරන. අනෙක් කලාට බහනා මොන හරි දෙයක් කරනවා. බණක් කියනලාට කරනවා අත්හදා බලන්න ඕනේ. කෙලවෙලා අපි අර ගුරු ස්වාමීන් වහන්සේලා පිළිබඳ වැරදින් හිතුවනේ අපි ඒක අත්හදා බලන්න ඕනේ කියලා හැඟීමක් හදාගත් පටන් ගත්තා. නවගුණ වලක් අතට අරගෙන පටන් ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේත් කියන මම බුදුගුණ 1000ක් වැඩුවා 2000ක් වැඩුවා. අපි ඉතින් ඒ චොට්ටක් අත්හදා බැලුවා. 1000ක් 2000ක් ඉතින් පොළොම් ප්‍රමාණයක් දවසට වඩනවා. නිකන් වෙලාට වඩනවා. යද්දින් යද්දින් පා වඩනවා. ඒ දවසක් යනකොට තේරුණා ලොකු වෙනසක් අර නිකන් ඉන්න හැම වෙලාවකම බුදුගුණයක් වඩනකොට ජීවිතයේ ලොකු වෙනසක් සද්ධා චෛසිකයේ හොඳට ප්‍රබලලා එනවා. හිත මනස අවදි කරගන්න හරිම ලේසි. මේ කාරණාව තේරුම් කරගත්තා. ඒක තේරුණා ගුරුතුමන් වහන්සේලාගේ මේ අපිට තියෙන ආදාස්සිය කොච්චර වටනවද කියලා. අන්න ඒ වගේ අපි නිකන් ඉන්න වෙලාවට නිකන් වෙන්නේ නැතුව මොන හරි සද්ධා අරමුණක් පුහුණු කරන්න ඕන මනසට. භාවනා අරමුණ වැඩෙනවා නම් ඒක සද්ධා අරමුණක්. භාවනා අරමුණ නොවැඩෙන වෙලාවට මොන හරි අරමුණක් අපේ මනසේ සද්ධා අරමුණක් පුහුණු කරවන්නට ඕනේ. බුදුගුණය, බුදුගුණ පාඨය මේ වගේ දෙයක්. අපි බුරුම රටේ තියෙන හැම බුදුගුණ පාඨ. ඉතින් අපිත් ඒ වගේ තියෙන මොන හරි පුළුවන් අරහං, සෝභගවයිතිපි අරහං. ඔය වගේ යමක් ඉතින් ඒක ගණන් කිරීමේ ක්‍රමයට හරි මෙතන ඉදිරිය භාවිතා කරන්න පුළුවන්. මෙහෙම භාවිතා කරනකොට අද සද්ධා චෛසික ප්‍රබලයි නැහැ. මේක අවුරුද්දක් දෙකක් යනකොට හොඳ තැනකට ශ්‍රද්ධාව මතුවලා එනවා. අද මෙන්නේ මේක අපි හිතන්න පුළුවන් අද කරලා අදම ප්‍රතිඵල චුට්ටක් හො නැතුව නෙමෙයි. නමුත් මේක චෛසිකේ ප්‍රබල ලයින්ඩ අවුරුද්දක් දෙකක් යනවා. ඒ නිසා වෙන් අපි ඒව අත්හදා බලන්න. නාවින ස්වාමීන් වහන්සේලා කරපුවා. ඒ වගේම වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කරන ඒව අත්හදා බලන්න. දැන් බලන්න මේගොල්ලෝ ස්වාමීන් වහන්සේ රැයත් එක්ක වෙලා බුදුගුණ පාට පුළුවන් ඇටිට කීකිය. ඉන්නේ එතන නිකන් නෙමෙයි. එතන අපිට ප්‍රවණට උන්හරල ලොකු තෘප්තියක් ලැබෙනවා ඒක. ඒ සද්ධා චෛසිකයත් එක්ක ඒ අනේ ගුණාංගත් එක්ක උන්හරල ලොකු තෘප්තියක් ලැබෙනවා. අන්න ඒ නිසා අපිත් ඒ වත්තදා බලන්නට ඕනේ. මේ භවනාව වැඩෙන වෙලාවට ඒ විදිහට වැඩෙන්න ආරිනව නැති වෙලාවට දුබල වෙලාවට මේ වත්තදා බලබල සද්ධා චෛසිකේ ප්‍රබල කරගන්නට ඕනේ. ප්‍රබල වුණාම ජීවිතයේ ඉතාම හොඳ ජීවිතයක් බවට පත් වෙනවා. ආලෝකමන්ත නීවරණයන් නැති සමාධිවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. එතකොට එහෙමනම් තේරුම් කරගන්න ශ්‍රද්ධාව කියන එක ජීවිතයට ඉතාම වැදගත් කාරණාවක්. ඒවත් හැම එකක්ම උදව් වෙනවා අපි යම් දවසක ගුණාංග ශක්තිමන්ත වෙලා එනකොට. සමාධි ශක්තිමන්ත වෙලා, විපස්සනා ශක්තිමන්ත වෙලා, නුවණ ශක්තිමන්ත වෙලා එනකොට ඔක්කොම උදව් වෙනවා. ඒ නිසා ඒවා අපි හොය හොයා දිනු කරගන්න අදිස්ථාන කරගන්නට ඕන. මෑතකද මේ පහුගිය දවස් දෙක තුන කාලය තුල සීමා සම්මත විනය කර්මයක් වෙනුවෙන් තායිලන්තේ වැඩම කළා. ඒ අවස්ථානුකූලව එක එතන හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ නමකගෙන් පාව භවනා ගැන තොරතුරු සාකච්ඡා කළා. ඉන්නේ ස්වාමීන් අහනවා ඉතින් පාව භවනා ක්‍රමේ පහසු වුණාද කොහොමද කළේ? ගණි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා පාව භවනා ක්‍රමය කරන්න කලින් ඒ ස්වාමීන් වහන්සේලා වෙනත් භවනා ක්‍රම ගොඩක් කරලා තිබුණා. බුදුගුණ භවනා, ඔය මෛත්‍රී ආදී භවනා, ඒ වගේම වෙනත් සම්ප්‍රදායික භවනා ගොඩක් කරලා තිබුණා. ඒ නිසාවෙන් පාව භවනාවෙත් ආයික්මනින් ග්‍රහණය කරගන්න ලැබුණා. පාව භවනා මාර්ගයේ ආයික්මනින් තේරුම් ගන්න අනුගමනය කරන්න ලැබුණයි කියලා ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒකෙන් තේරෙනවා ප්‍රධාන භවනා මාර්ගය පරිපූර්ණ කරන්න අර භවනාවන්ගේ ශක්තිය ගොඩක් උදව් වෙනවා. මූල භවනා වශයෙන් ඒ වගේ ශක්තිය පදනම හොඳනම් අනිත් භවනා හොඳ ගොඩක් උදව් වෙනවා. ඒ නිසාවෙන් අපි මේ පරියන්ක වල ඉන්න කාලය තුළ අනිත් කටයුතු කරන කාලය තුළ මේ බුදුගුණ ටිකක් කියවන්න. හිතන්න මනස වැඩෙන්නේ නැති වෙලාවට අමදින වෙලාවල් බුදුගුණ හරි කියවන්න. ඒ වෙලාවට හිතට ලොකු උසහනයක් ඇති වෙලා ජීවිතේ හොඳ තැනකටපත් වෙනවා. ඉතින් එහෙම නැත්නම් වෙන භවනා කරනවා නම් අවශ්‍ය නැහැ. වැඩක් නැති වෙලාවට අනිවාර්යෙන් කරගන්න හිත ආලෝකමත් කරගන්න හරියම ලේසි ක්‍රමයක් තමයි පයබ්බදුමන භවනා ක්‍රමය. ඒස චෛසිකයෙන් දෙන්න ප්‍රබල වෙනවා. සද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනවා. මොළේ සද්ධාව ප්‍රබල නැහැ. ඒ නිසා සද්ධා නිතර නිතර කැඩෙනවා. ටික කාලයක් යනකොට සද්ධා වැඩි වැඩි වෙනවා ලස්සනට. ඒක ඉන්ද්‍රියක් වශයෙන් තටයක් කාලයක් යනකොට සද්ධා වෙනස් වෙන්නේ අචල සද්ධාව බවට පත් වෙනවා. බල වෙනවා. සද්ධා බල වෙනවා. අන්න ඒ වගේ දිගින් දිගට මේක වැඩිලා යන ගුණාංගයක්. ඒ වැඩිලා යන කාම. අපි දිගට මේ කරගෙන යන්න අධිෂ්ඨාන පිළිටුවා ගන්නට ඕනේ. තවත් උනන්දුවෙන් මේ කරගන්න අපි අධිෂ්ඨාන පිළිටුවා ගන්නට ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් බලාපොරොත්තු වෙනවා සමාධිය ගැන ටිකක් කරුණු ඉදිරිපත් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ තියෙන මැද දේශනාව තමයි සමාධිය. මුල සීලය, ඊළඟට මැද සමාධිය, අග කොටස ප්‍රඥාව නුවණ. ඉතින් මේ සමාධිය කියන්නේ හිතේ වික්ෂිප්ත භාවය නැතිකම, හිතේ එකඟ භාවය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන උනන්දු කරවන ඒවා දිනු කරන්න අපිට අප්‍රමාදී වෙන්නේ කියලා නිතරම අවවාද අනුශාසනා ලබා දෙනවා. බුද්ධ ශාසනයේ තියෙන ඉතාම වැදගත් ඉගැන්වීමක් තමයි මේ සමාධිය කියන එක. ඒ නිසා අපි මේ කරුණු ටිකක් තව අනුගමනය කරලා සමාධිය තියන අය තව තව සමාධිය ශක්තිමන්ත කරගන්න අපි උත්සාහවත් වෙනවා. නැති අය කොහොම හරි සමාධිය මතු කරගන්නවා. මේ විදිහට සමාධිය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරලා ඒවා ශක්තිමන්ත කරගන්න අපි අධිෂ්ඨාන පිළිටුවා ගනිමු. සමාධිය කියන්නේ එක සරලම ගත්තොත් එකඟ භාවය. දැන් හිතේ වික්ෂිප්තව මේ වැඩේයි අර වැඩේයි හැම එකක්ම ඔළුවේ තියාගෙන යමක් හිතනකොට, යමක් කතා කරනකොට, යමක් කරනකොට ඒ හිත ඒකට යොදෙන ගතිය අඩුයි. ඒ නිසා නුවණ අඩුයි. ඒ විහිරිච්ච ගතිය නිසා අඩුපාඩු වැඩි. හිත එකඟ භාවයෙන් ඉනකොට එහෙම නැහැ. යමක් එකඟ භාවයෙන් හිතනකොට හිතන දේ ගැඹුරුයි. ඒ වගේම කරන දේත් ලොකු අවබෝධයක් තියෙනවා. කියන දේත් පිරිසිදුව කියා ගන්න පුළුවන්. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ මේ සමාධිය වැදගත් බව පෙන්නුම් කරන්නේ. ගැඹුරෙන් මනස අවබෝධය කරා යන්න. ඒ කියන්නේ අවබෝධය ගැඹුරෙන් මතු කරගන්න උදව් වෙන්නේ මේ සමාධිය කියන එක. ඒක අපි දිනු කරන්න ඕනේ. සමාධිය කියනකොට ඉතින් අපි ගැඹුරෙන් අපිට දැනෙන්නේ ගැඹුරු සමාධි. ඒකත් සමාධිය එක අවස්ථාවක් තමයි. අපි ගැඹුරෙන්ම දන්නවා ධ්‍යාන සමාධි, ඊට දැන් ඊළඟට විපස්සනා සමාධි, ඊට ඵල සමාපatti කියන එකත් සමාධි. ඔය වගේ අවස්ථාත් සමාධි තමයි. හැබැයි ඒ වගේ අවස්ථාවට එකපාරට යනව නෙමෙයි. ඒ தത്വයට යම් කෙනෙක්පත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ටිකෙන් ටික තමයි මේ සමාධි ස්වභාවය වැඩි දියුණු කරන්නේ. මනසක සමාධි ස්වභාවය එකපාරටම හරියන්නේ නැහැ. දැන් ඔන්න අපේ භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාව හරහර හිතේ ඉහිරිච්ච ගතියෙන් ටිකෙන් ටික තමයි අඩු වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි හිතමු එක අපේ විනාඩියක් තුළ අරමුණු 100ක් අපිට හැදෙනවා. මේ දේත් කල්පනා වෙනවා, මේ දේත් හිතනවා, මේ දේත් හිතනවා, මේ දේත් වෙනවා, මේ දේත් කරනවා. මේ වගේ එක විනාඩියක් තුළ අරමුණු 100ක් කරවක් හැදෙනවා. විවිධාකාර අරමුණු. අන්න හිතේ ඉහිරිච්ච ගතිය. ඒතර අපි දැන් භවනා කමටහනක ඉන්නෝය කියන්නේ උස්මරල්ල හෝ වේවා, මෛත්‍රී කමටහනක් හෝ වේවා, මොනහරි කමටහනක්, සමත කමටහනක් හෝ වේවා, විපස්සනා කමටහනක් හෝ වේවා, මේ කමටහනක් තුළ ඉන්නෝය කියන්නේ අර එකඟ භාවයේ ටිකෙන් ටික හදන ශක්තිය අපේ මනසේ හැදෙනවා. හුස්ම රැල්ල බලන එක, හුස්ම රැල්ලක් හිත පිහිටවනවා, තව හුස්ම රැල්ලක් හිත පිහිටවනවා. මෙහෙම දිගින් දිගට හිත පිහිනුමකට අන්න අරමුණු ප්‍රමාණය අඩු වෙනවා. මනසේ අරමුණු 100ක් ගියා නම් විනාඩියේදී ඔන්න අපිට දැන් විනාඩි 5ක් 10ක් කරනකොට දැන් අරමුණු 50යි මනස තුල පිහිටාන්නේ. සමාධිය ලකුවර නැතුණාට අරමුණු ප්‍රමාණය අඩු වෙලා ඒ සමාධි වෙන පාර එක තමයි. එක අර අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ එක පාරට ගැඹුරු සමාධියකට ගිහිල්ලා එක පාරටම වෙන ධ්‍යානයක්. ඒක වෙන්නේ නැහැ කවදාකවත්. මේ වගේ ක්‍රමක්‍රමයෙන් යන්න ඕන තමන් අර අරමුණු ප්‍රමාණය ටිකෙන් ටික අඩු කර කර යන්න ඕනේ. ඒතර අන්න අපි ඒ හුස්ම රැල්ල හරි භවනා කමටහන් හරි තවත් අපි ටිකක් දිනු කරගෙනම මෙහෙම දිනු කරනකොට දිගින් දිගට යනකොට ඔන්න දැන් අර විනාඩියේදී අරමුණු 50ක් ගියක දැන් 25ට අඩු වෙලා. දැන් විස්සිට බව ගොඩක් අඩුයි. හැබැයි අරමුණු තියෙනවා. තාමත් අර ලෝභ අරමුණු, දේශ අරමුණු, මෝහ අරමුණු, මාන අරමුණු ඒවා තියෙනවා. තිබ්බට කලින්ට සාපේක්ෂව දැන් අඩු වෙලා. ඉතින් මෙහෙම තවත් භවනා කරන් යනකොට අන්න අරමුණු 10කට බැහැලා. ඒත් වික්ෂිප්ත බව තියෙනවා. මොකද අරමුණු 10ක් කියන්නේ විනාඩිය තුළ ඒත් වැඩිනේ. හැබැයි 100 නම් 10 ආපයක ලෝක ප්‍රමාණයක් දැන් අඩු වෙලා. ඉතින් මෙහෙම ගෙහිලා තවත් භවනා කරනකොට ඔන්න එක 5ක් වෙනවා. තවත් භවනා කරනකොට එක 2කට වෙනවා. අන්න එහෙම ගිහිල්ලා තමයි එක අරමුණේ ඉන්න පුළුවන් ගතිය හැදෙන්නේ. විනාඩිය තුළ එක අරමුණයි දෙකක් නැහැ. අන්න ඒක තමයි සමාධිය කියන්නේ. ඒකට ඒ විනාඩිය තුළ එක අරමුණක ඉන්න පුළුවන් ගතිය මනසේ හැදෙනවා. ඒක එක පාරට හැදිලා ඉන්නේ නැහැ. මුලදී අර 100 50 වෙන්න ඕනේ. 50 25 වෙන්න ඕනේ. 25 10 වෙන්න ඕනේ. 10 5 වෙන්න ඕනේ. 5 ඔන්න 4 3 2 වෙලා තමයි එකට වෙරෙන්නේ. එහෙනම් තමන්ගේ ඒ සමාධිය වැඩෙන පිළිවෙල තමන් දකින්න ඕන. දැකලා ඒක වඩනවා නම් අන්නේ වෙන කෙනා අනිවාර්යයෙන්ම සමාධි ලාභයක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් අපරියන්කට ලාව වාඩිලා ඉන්නවා. අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. අදත් මොන හරි දෙයක් කරනවා, හෙටත් මොන හරි දෙයක් කරනවා. මෙහෙම කළාට සමහරට අපි අවුරුදු 5ක් කලයි කියනවා, 10ක් කලයි කියනවා සමාධියක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි මේක වැඩෙන ක්‍රමයකට කරන්නේ නැහැ. වැඩෙන ක්‍රමයකට කරනකොට අපිට එච්චර කාලෙ ඕනේ නැහැ සත්‍යය දෙකක් කරනකොට මනස හරවලා ගන්නවා අපි. ඒ හැම දෙයක්ම සමාධිය වෙන්න හුරු කරනවා. අපි එළිය දිහා බැලුවා නම් ඒක දිහත් බලන් ඉන්න හුරු වෙන්න ආරිනවා. හුස්ම රැල්ල බැලුවා නම් ඒක දිහත් බලන් ඉන්න හුරු කරනවා. ගහ දිහා බලන් ඉන්න ඒක දිහත් බලන් ඉන්න හුරු කරනවා. පේවර බැලුවා නම් ඒක දිහත් බලන් ඉන්න හුරු කරනවා. මේ වාගේ විවිධාකාර ක්‍රම වලින් හිතේ එකඟ භාවය වැඩි කරනවා. ඒතර මුල් කාලවල අපි පුහුණු කාලවල අත්හදා බැලුවා. ඉතින් අපි බැලුවේ එකපාරට සමාධි කරන්න මේ කාලය බැලුවේ. අපි තේරුම් ගත්තා මේ මුල් කාලවල මේක පාඩ කරන්න බැහැ නේද ටිකෙන් ටික යන්න ඕනේ. එකඟ භාවය වැඩි වෙන්න ඕනේ. ඉතින් මුල් කාලේ අපි ඔය ටෝච් එක දිහා නැත්නම් ඔය බල්බ් එක දිහා ඒ වරිහත් බලනවා. ගහක් ගොඩක් දිහා බැලුවොත් ඒක දිහත් බලනවා. ඔහම බලනකොට අපිට දැනෙනවා ටිකෙන් ටික මේක හිතේ ඉන්න ගතිය වැඩි. බල්බ් එක දිහා බලන් හිටියොත් ඉස්සර ඉන්න බැහැ දැන් ටික වෙලාවක් ඉන්න පුළුවන් තප්පර කීපයක්. අන්න අර ඒ හිත හැදෙන හැටි. ඊළඟට අපි දැන් බැලුවා ටික කාලයක් යනකොට තව ගහක් දිහා බලලා ඉන්නකොට ඉස්සර ඉන්න බෑ දැන් ටික ටික වැඩි ඉන්න පුළුවන් ගතිය. තප්පර ගණන් වලින්. ඒක ඇති අපිට. තප්පරෙන් උනත් තමයි මේක අවබෝධයෙන් කරනකොට ඉක්මන් වෙනවා. ඒ වගේ දැන් මෛත්‍රී සංඥාවක් ගත්තත් ඉස්සර එක සංඥාවක් ඉන්න බෑ මනස දුවන. දැන් අපි පුරුදු වෙලා බැලුවා එක් ඉඳලා ටිකෙන් ටික තප්පර ගණන් තප්පර ගණන් මොහොම මොහොම ඔන්නම යනකොට අර එළිය දිහා හරි තමන් බලන අරමුණ ටිකෙන් ටික කාලේ වැඩි කරන්න පුළුවන් වෙනවා. විනාඩිය දෙක දිහා බලන් ඉන්න පුළුවන්. වෙන විනාඩිය දෙකේ කරමුණු කරන් ඉන්න පුළුවන්. ඒ වගේ කයේ කොටසක් ගත්තත් විනාඩිය දෙක කරමුණු කරන්න පුළුවන්. අන්න සමාධි ලක්ෂණ හැදියා දෙනවා. ඒක තමන් දකින්න ඕනේ. නුනෙන් දෙක දෙක කරගත්තොත් සමාධි හැදීම වේගවත්. එහෙම නැතු ඔහෙ අපි අර ඔහෙ කරන්නම් වාලේ භවනා කළොත් ඒකේ අපිට ප්‍රතිඵලය ඉතාම අඩුයි. ප්‍රතිඵලය මහා නොලබේන අවස්ථාවක් තියෙනවා. භවනා කරන එක කුසලයක්. ඒ කුසලය අපිට ලැබෙනවා. නමුත් සමාධිය කියන එකක් අපිට අත්දකින්න බැරි වෙනවා. බැරි වෙන්නේ අපි ඒ සඳහා අපි වැඩෙන රටාව තේරුම් අරගෙන කරනවා නෙමෙයි. තේරුම් අරගෙන කළොත් එීම සමාධිය ඉක්මන් කරගන්න පුළුවන්කමක් තියෙන නිසා අපිට අර නිතර ඒක වැඩෙනවාද කියලා හොය හොයා හොය හොයා දිනු කරන්න කලින්ට වඩා ටිකක් කරුණු ඉන්න පුළුවන් ගතිය තියෙනවද? හුස්ම රැල්ලේ නම් ඉන්න පුළුවන් ගතිය තියෙනවද? පියවරේ ඉන්න පුළුවන් ගතිය තියෙනවද? ඒ වගේම මේ ගහක් කොළක් දිහා බැලුවත් ඒක දිහා බලන් ඉන්න පුළුවන් ගතිය තියෙනවද? කාලවකයක් මේ අයිම නැත්තම් ආකාශය ඉරහඳ තාරකාවන් බැලුවත් කලින්ට වඩා බලන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවද? මේ විදියට තේරුම් ගන්න වැඩ කළොත් සමාධි චෛසිකේ ටික 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 ඉස්සරහට අපිට ගන්න පුළුවන්. එක පාට සමාධි නුනට අනිවාර්යයෙන්ම සමාධි සත්‍ය අපිට ලබන්න පුළුවන්. සතියකින් දෙකකින් හරි මාසෙකින් දෙකකින් හරි සමහරට අවුරුද්දකින් දෙකකින් හරි අනිවාර්යයෙන්ම එතෙන්ද අපිට ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ වැඩෙන පිළිවෙල අපි තේරුම් ගන්න. ඒතර ටිකෙන් ටික ටිකෙන් ටික එකඟ භාවය වැඩි දිනු කරන්ඩ නිතර නිතර පොත අධ්‍යය බැලුවත් කල්පනායෙන් බලාගෙන උදේ අවධානයෙන් බලන්න. බුද්ධ වන්දනාවක් කළත් උදේ අවධානයෙන් බුද්ධ වන්දනාවක් කරන්න. ඒ වගේම වැඩිහිටි වන්දනාවක් කළත් අවධානයෙන් කරන්න. බෝධි වන්දනාවක් කළත් බුදු පිළිමයක් වන්දනා කළත් ඒක උදාහරණයක් කරන්න. ඒ හැම එකෙම අර සමාධි චෛසිකේ ප්‍රබල වෙලා සමාධි ස්ථාපිත බවක් හදලා දෙනවා. ඒ නිසා ඒ සමාධි වැඩෙන රටාව තේරුම් ගන්න ඒ අනුගමනය කරන්ඩ අනිවාර්යයෙන්ම හොඳ සමාධි අධ්‍යක්ෂින් ලබන්න පුළුවන් ලැබපු අයට ගැඹුරු අධ්‍යක්ෂින් ලබන්න පුළුවන්. එතකොට පැහැදිලි වෙනවා නේද අපි දැන් මේ භවනාවක මේ ලොකු දේවල් හොයන්න යන්න ඕනේ. ලොකු දේවල් හොයන්න ගියම අපිට මහා වදයක් වෙනවා. කුඩා දේෙන්ම පටන් ගන්න ඕනේ. ඒක හුස්ම රැල්ලක්, ඒක විනාඩියක්, විනාඩි 5ක්. ඔබක චුට්ටි කාලෙක ඉඳන් පටන් ගන්න අපි. ඒකෙදිත් එක පාරට එකව කරන්න යන්න එපා. ඒතර ඒක මහා වදයක් වෙනවා මනසට. ටිකෙන් 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 ටික අපි දැන් ඉස්සෙල්ලා අරමුණු අර කිව්ව වගේ 50ක් තිබ්බනම් එනේ 25ක් කරගන්න හුස්ම රැල්ලෙත් එක්ක. ඒක තව ටිකක් කාලනකොට තව විනාඩි 10ක් කරගන්න හුස්ම රැල්ලත් එක්ක. තව ටිකක් කාලනකොට ඒක 5ක් කරගන්න හුස්ම රැල්ලත් එක්ක. තව ටිකක් කාලනකොට හුස්ම රැල්ල විතරක් මෙතෙන්ද පුරුදු කරගන්න. අන්න ඒ වාගේ මේක අනුපිළිවෙලින් ගියොත් අපි ගමන යන්න ලේසි. අපි කරන දේ තේරුම් ගන්න වැඩ කළොත් මේ ගමන අපි යන්න ලේසි. තේරුම් නොගන කළොත් එහෙම ඉතින් අපිට හැමදාම කර කර ඉන්න පුළුවන්. අර ලොකු අත්දැකීමක් නොලබ ඉන්න පුළුවන්. ඒ නිසා අතදා බලන්න. මේ වගේ පිළිබඳව අහලා හිතර අදිෂ්ඨාන කරගන්න. නෑ නෑ මම මේ කරන්න ඕනේ. මේ කරන්න පුළුවන් එකක්. බුදුරජාණන් වහන්සේ බැරිව අපිට කියන්නේ නෑ එකක්වත් කියන්නේ නෑ. මේ හැමවිටම පුළුවන් අපිට වඩා දුබලයි සමාධිලාභ වෙලා තියෙනවා. දුන් අපිට ගියහම ඈත ගියහම පළාත්තුල ගියහම හම්බෙන්නු අපිට වඩා දුබලයි. හැබැයි ඒ වුණාට හරි එක්මනේ සමාධිය හදාගන්න. ඒ හේතුව අර කියන දේ හරියට කරනවා තේරුම් ගන්නවා කරනවා. එහෙමයි අපිට ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔය අපි පහුගිය දින කීපේ ගොඩක් තහනගොත් තිබුණා. ඒකෙත් කීප දෙනෙක් හොඳට සමාධි මට්ටම් වලට ගත්තා. ඒ අර කියන දේ කට්ටිය විතරමත් ඕනෙකමින් කරනවා. අඛණ්ඩව කරගන්නවා. දවස් 2 3 යනකොට සමාධි මට්ටම් වලටපත් වෙනවා. ඉතින් මේක බලෙන් අමාරුවෙන් කරන්න යන්න හොදනේ. ඉතරේ සමාධියක් හදා ගැනීමේදී අපේ තවත් වැදගත් වෙනවා ඒ කය පිහිටවන ආකාරයත් වැදගත් වෙනවා. කය පිහිටවනේ වීමේදී පැයක් දෙකක් ඉන්න පුළුවන් ඉරියව්ව හදා ගන්න ඕනේ. ඒකෙදිත් අපි ඉරියව්ව දැඩි කරගෙන භවනා කරන්න හොඳ නැහැ. ඉරියව්ව පරියන්කය උඩුකය කෙලින් මේ ටික හරි හැබැයි කය සැහැල්ලු කරන්න ඕන. උඩුකය සම්පූර්ණ කෙලින් කරන්න ගිහලා හිර කරගන්න නැතුව කය සැහැල්ලු කරගන්න ඕන. එකයි කෙලින් වෙන්නේ නැත්තම් පිටිපස්ස පැත්තෙන් ටිකක් උස්සලා හරි දේවල් ටිකකින් හදාගෙන කය කෙලින් එක්තරා මට්ටමක තියාගෙන මේ ගමන සැහැල්ලුවෙන් යන්න ඕන. අනේ මේ විදිහට සැහැල්ලුවෙන් හුස්ම රැල්ල හරි ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් ලැබිච්ච කමටහන දෙකට කරගෙන යන්න. එහෙම යනකොට අර ක්‍රමක්‍රමයේ හිතේ විස්කෘප්ත ගති ගොඩක් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා එකම අරමුණකට ඉන්න පුළුවන් ගතිය හදා ගන්න පුළුවන්. ඒක මේ පරියන්කෙදීම බලාපොරොත්තු වෙන්න එපා. පරියන්කේ කරනවා වගේම අනිත් තැන්වලත් කරන්න. බුද්ධ වන්දනා කරන තැන්වලත් හොඳට අරමුණ කරලා බලන්න. එක තැනක එක අරමුණේ ඉන්න පුළුවන්ද මට බුද්ධ වන්දනාවේදී? වැඩිහිටි වන්දනාවක් කරනකොටත් බලන්න මට එක අරමුණේ ඉන්න පුළුවන්ද වැඩිහිටි වන්දනාවක් කරනකොට? මේ වගේ හැම අරමුණකදීමත් මේක මතු කරන්න ඕනේ. එතකොට හරි ඉක්මන් වෙලා මේකේ සමාධි රසය මතුවෙන්න පටන් ගන්න. සමාධි වුණොත් තමයි සමාධි රසයක් තියෙන. ඒතර තමයි ආසයිතෙන්. මේ කරගෙන යන්න ආසයිතෙන්. මේ රසයක් නැතුනොත් මේක අර නීරසයි කරනවා තමයි. අපි හැමදාම තිත්ත දෙයක් අනුභව කරනවා වගේ හැමදාම කරනවා. මේක රසයක් නෑ කලාට. අනේ නිසා රසය මතු කරගන්න අපි අදිෂ්ඨාන කරගන්න කැපවේනේ කටයුතු කරගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ සමාහිතෝ භික්ඛවේ යථා භූතං පස්සති පජානාති කියන නෝක තමයි. හිත එකඟ භාවය හරහා අර දේ ගැඹුරෙන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා. එකඟ භාවය නැති කෙනාට එහෙම නැහැ. දැක්ක විතරයි ඒකේ හිතේ ඒකට ඇල්මකුත් නැහැ. ඒක දැහොයා ගන්නත් මේක වැටහිමුකුත් නැහැ. මේ දෙම තමයි කය. කය ගත්තොත් එහෙම සමාධිය නැති කෙනාට කය දිහා බලපු ගමන්ම පේන්නේ ලස්සන සුබ මේකේ හොඳ නරක ඌව තමයි පේන්නේ. සමාධිය තියෙන කෙනාට පේන්නේම නැහැ මේකේ ධාතු ගොඩක් රූප ගොඩක් මේ වෙනස් වෙන ධර්මතා ගොඩක් මේවා ඇති වෙලා පවතිලා නැති වෙන ධර්මතා ගොඩක් මේවා අතීතයේ තිබ්බ නැතිව වර්තමාන ටික කාලයක් තිබුණාට අනාගතෙත් නැති වෙන්නේ නෙවුවා. මේ වගේ දර්ශනයකින් නුවණකින් මේ දේ දිහා කෙනෙකුගේ ජීවිතය දිහා දකින්න පුළුවන් ගතියක් හදනවා සමාධියට. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කිව්වේ. ඒකෙන් රූප වලට නාම වලට පටිච්ච සම්පාද වලට විවිධ පැත්තට තමයි පුහුණු කළාම ගන්න පුළුවන්. අනේ ගතිය මතු කරන්න නම් සමාධිය ඕන. සමාධිය නැති කෙනාට චොට්ටක් වැටුණාට ඉක්මනින් ඒක අතුරුදහන් වෙනවා. දැන් මේ අපි කියන ලාට චොට්ටක් වැටේනවා මේ කියන්නේ මොකද්ද කියලා. හැබැයි ඊළඟ මොහොතේ මේක දැන් ආය අමතක වෙලා ගියලු. මොකද සමාධිය නැහැ. සමාධිය තියෙන කෙනාට එමෙ මේ දැන් මේ කියන දේ දැනුත් වැටේනවා ඊළඟට හිතන කොටත් වැටේනවා. අන්න ඒකයි වෙනස සමාධිය තියෙන කොට. ඒ සමාධියත් තහවුරු කර ගැනීම යෝගාවචර ජීවිත අත්‍යවශ්‍යම කාරණාවක්. සමාධිය තියෙන කෙනාට තමයි තමන්ගේ මේ යථාභූත ඥාන දර්ශනයත් එක්ක නීවරණ කෙලෙසියම් පාලනය තුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. නීවරණ ධර්මතාවයන් පාලනයක් ඇතුව, කෙල ධර්මයන් පාලනයක් ඇතුව සිහිය ආදි දේවල් පවත්වමින් දවස ගෙවන්න පුළුවන්. සිහියෙන් නුවණින් දවස ගෙවන්න පුළුවන්. සමාධියන කොට එහෙම නැති කෙනාට සිහිය නොවන අඩුයි, නීවරණ වැඩි, ඒ වගේම ජීවිතයේ සැහැල්ලුවක් සතුටක් ගන්න අමාරුයි. සමාධිය පැවැත්වීම අත්‍යවශ්‍යයි, සමාධිය උපදවා ගැනීමත් අත්‍යවශ්‍යයි, දිනපතා සමාධිය ආරක්ෂා කරගෙන සමාධිය පවත්වා ගැනීමත් අත්‍යවශ්‍යයි. මෙන්න මේ කාරණාව ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වම් කරනවා. ඉතින් ඒ නිසා මේ සමාධිය කියන කේතල තේරුම් ගන්න විවිධාකාරයි. ඒ විවිධාකාර සමාධිය අපි එමනම් අද්දකෙන් වලින් මතු කරලා ගන්න ඕනේ යෝගාවචර ජීවිතයේ තොටයි. ජීවිතය ආලෝකමත් වෙන්නේ, ජීවිතය අපිට ගොඩාක් ප්‍රයෝජනවත් ජීවිතයක් කියන්නේ අපිට පමණක් නෙමේ ජීවිතය ලෝකයට ප්‍රයෝජනවත්. සමාධි ලැබුණාන් පස්සේ ජීවිත ලෝකයටත් ප්‍රයෝජනවත්. අපේ සමාධි ලැබෙ කෙනාගේ ඒ ජීවිතය තුළ පිට කරන තරංගය පවා ලෝකයට ප්‍රයෝජනවත් වෙනවා, තරංගයක් වෙනවා. ඒ නිසා දිනපතාම අඛණ්ඩව මේ සමාධිය අසුර කරන්ඩ, සමාධිය මතු කරගන්න අසුර කරන්ඩ අපි කවුරුත් අදිෂ්ඨාන පිළිහිටවා ගන්නට ඕනේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ. සෑම දිනාටම තෙරුවන් සරණයි.